సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పిన్నుతున్ హెమ దినామ అద బలాపొరొత్తు అన్ని ధర్మశ్రవణే కరన్నటాయి అది మీ దేశనావే దాయకత్త పాదుక్క పిటుంపే పదించి పద్మిని ప్రేమచంద్ర మహాత్మీయ ఉపేంద్ర ప్రేమచంద్ర మినవ్యాతులు పిన్వత్ పిరిసాయి దాయకత్వేగిన కటయుతు కరాన్ని మీ పిన్నుతున్లా సీలు దినాటమ జీవితావబోధయ ధర్మావబోధయ పినిస మీ దేశనావ హేతువాసనా వేవా కిలపి ప్రార్థనా కరను దెన్ ధర్మశ్రవణే కరాన్నట్టు కాలే పిన్వత్ని బుదురజానన్ వహన్సే నమక్ మే లోకే పహాల వేళ అప్పట పరిపూర్ణ వసేన్ సంసిధీమ పినిస అనుశాసన కరణో యామ్కెనిక్ సంసిధినవానం ఏ సంసిధీమ పినిస క్రమానుకూలవ మే ధరమే అసురు కరణోనం ఏ సంసిధీమ పినిస మే ధరమే అసురు కరణ శ్రావకయా హెమ విలావకమ పరిస్సం వెండోన తట సేమ కినిగ్గిమ జీవితే పరిస్సమ కేనిక అవబోధే కరాయన శ్రావకేక్ తుల తీయంటోన దయాక్ తింగ్ అవబోధే కరాయన కినికుట ఏ ప్రవేశమ నెత్తం సంసిధీమ కరా నివన్ మగ వడాగ్ని సరహట అన్న బే తిం పిన్వత్ని మే జీవితే సంసిధీమట కెమతి శ్రావకయా విసిన్ సేమ అవకాశేకదీమ ఇతామ ప్రవేశమిన్ తమన్కి సంతానే దకింట ధర్మే పావిచి కరండోడు అపిట ఎత్తటమ అవబోధే కరా యండ బెరి అయి ఏక అపి అపే జీవితేం హెమ విలావక మహాండో అయి అపిట అవబోధే కరా యండ బెరి ఏక అపి అపే హృద సాక్షి అహండో కెన అపిట అవబోధే కరా యండ బెరి హేతు ముఖద్ద కేల తోట ఎత్తటమ అపిట అవబోధే కరా యండ బెరి అపితుల పవతిన బరపతల అవిద్యా సహగత అవకాశయక్ తీరం ఈ బరపతల అవిద్యా సహగత అవకాశే కుమక్ద ఈ బరపతల అవిద్యా సహగత అవకాశే తమాయి ఆత్మ సంజ్ఞావ కీనిక ఏకేని గిహి హో వేవా పవిది హో వేవా అపి హెమోటమ అవబోధే కరా యండ బెరి అపితుల పవతిన ఆత్మ సంజ్ఞావ నిసా మిన్న మీ ఆత్మ సంజ్ఞావ దురుకిరీమ పినిస తమై అనత్తానుపస్సనావ కిల భావనావక్తి అనిత్యానుపస్సన అనిత్యై కిల బలాన్ని ఒకటద్ నిత్య సంజ్ఞావ దురుకరాంట దుఃఖానుపస్సన వడాన్ని సుఖ సంజ్ఞావ దురుకరాంట అనత్తానుపస్సన వడాన్ని ఆత్మసంజ్ఞావ దురుకరాండ్ ఆత్మసంజ్ఞావ దురుకరాండ్ తమై అనత్తానుపస్సన వడాన్ని ఇతకొట అపి అపే జీవితవల అనిచ్చానుపస్సన దుఃఖానుపస్సన అనత్తానుపస్సన వడ వసిం వడాన్ని సంజ్ఞావే ములావిం అపే సిత ముదోగాండ్ నెతు వినదేకట నిమే ఎతకొట దెంగ అపి మీ ససరట వెటిలా బహో దీర్ఘ కాలయక్ మీ సంసారే అవిదవిదయాన్ని కుమక్ నిసాద ආත්ම සංඥාව නිසා. ආත්ම සංඥාව සම්පූර්ණයෙන් දුරු වුණොත්, ආත්ම සංඥාව සම්පූර්ණයෙන් දුරු වුණොත්, ඒ ආත්ම සංඥාව සම්පූර්ණයෙන් දුරු වෙච්ච තැනක කෙනෙක් ආයේ සසරට වැටෙන්න විදිහක් නැහැ. එතකොට අපි සසරට වැටෙන්නේ, අපි සංසාරෙට වැටෙන්නේ මොකක් නිසාද? ආත්ම සංඥාව නිසා. අපි සසරට වැටෙන්නේ අන්න ඒකයි. එතකොට ආත්ම සංඥාව දුරු කරගන්න කැමති කෙනා, ආත්ම සංඥාව යම් කෙනෙකුට දුරු කරගන්න ඕන නම් එයා අනාත්මීය වශයෙන් විදර්ශනා කරන්න ඕන, නැත්නම් මුකුත් කරගන්න බෑ. එතකොට මේ ආත්ම සංඥාව පවතින අවකාශය ඇතුළේ මේක හැම එකපාරට දුරු කරන්න බෑ. ආත්ම සංඥාව දුරු කරන එකේ මේක පාරට කරන්න බෑ. ඒක දුරු කරනවා නම් එයාට තියෙන්න ඕන වැඩපිළිවෙලා. එම ආවට ගියාට දුරු කරන්න බෑ. මොකද්ද එයාට තියෙන්න ඕන වැඩපිළිවෙල? පින්වත්නි, ඔය ආත්ම සංඥාවෙන් අපි මේ ලෝකය පිළිගන්නවා. අපිට මුණ ගැහෙන අරමුණු අපි ආත්ම සංඥාවෙන් පිළිගන්නවා. මේ මුණ ගැහෙන ලෝකය ආත්ම සංඥාවෙන් පිළිගන්නා කම ඇතුළේ අපිට මේ මුණ ගැහෙන ලෝකය ආත්ම සංඥාවෙන් පිළිගන්නා කම ඇතුළේ අපි විශාල ව්‍යාකූල අර්බුදයකට අහු වෙලයි තියෙන්නේ. එතකොට ආත්ම සංඥාව කියන එක අපි තුල ගොඩ නැගින්නේ කොහොමද? අරමුණු ඇසුරු කරගෙන. අරමුණු වල තමයි, අරමුණක් අරමුණක් ගානේ තමයි ආත්ම සංඥාව නඩත්තු. අපට ලෝකය සත්ව පුද්ගල බවකින් අහුවෙන තාක්කල්, සත්ව පුද්ගල බවකින් අපට ලෝකයේ හසු වෙන තාක්කල් අපට මේ ආත්ම සංඥාව දුරු කරන්න බෑ. එහෙනම් අපි බලන්න ඕනේ මේ සත්ව පුද්ගල බවකින් අහුවෙන තැන අපි තුල සිද්ධ වෙන සංසිද්ධිය මොකද්ද කියලායි අපි බලන්න ඕනේ. දැන් අපිට වෙලා තියෙන්නේ සත්ව පුද්ගල බවකින් ආත්මීය වශයෙන් ලෝකේ හසු වෙන තැන අපි කරන්නේ මොකද්ද? සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයකින් අපිට ලෝකේ අහුවෙන තැන අපි ඒ ලෝකේ සිප වැළඳ ගන්නවා. ඊට පස්සේ තින් දුක තමයි. ආය දුකින් ගැලවෙන එක ලේසි නෑ ඊට පස්සේ. ඔන්න ඔහොමයි පින්වත්නි දුක සකස් වෙලා තියෙන්නේ. සත්ව පුද්ගල බවකින් ලෝකේ ගන්න මොකක්වත් නෑ. පරමාර්ථ වශයෙන් සත්වේක් පුද්ගලේක ආත්මයක් කියලා ගන්න මොකක්වත් නෑ. ඒ නිසා මේ ආත්ම සංඥාවෙන් නඩත්තු වෙන මට්ටම කියන්නේ බොහොම දුර්වල මට්ටමක්. සත්වේක් පුද්ගලේ කාත්මයක් කියලා ගන්නට අබමල් රේණුවක්වත් ලෝකේ නැහැ. එහෙම තියෙනවා නම් අපිට බුදුරජාණන් වහන්සේ වදාහරනවා, මහණෙනි මෙන්න මේ ටික නම් පුළුවන් ගන්න කියලා. මේ ලෝකේ සත්ව පුද්ගල බවකින් හිස්. ඒකයි ශුන්‍යයි කියලා කියන්නේ. ශුන්‍යයි කියන්නේ සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයෙන් ගන්න මොකක්වත් නැහැ. මම මගේ මගේ ආත්මය කියලා ගන්න මොකක්වත් ලෝකේ ඉතුරු වෙලා නැහැ. මම මගේ මගේ ආත්මය කියලා ගන්න අබමල් රේණුවක්වත් නැහැ. අබමල් රේණුවක් හරි තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒකත් අපට වදාරනවා. ඉතින් සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයකින් ආත්මීය සංඥාවකින් අපි ලෝකේ පිළි අරගෙන ඉන්නකම් අපිට දුක සකස් වෙනවා අනාගතේ. අපිට දුකින් නම් මිදෙන්න බෑ. අවිද්‍යාවට මේ සත්වයේ පුද්ගලයේ කියලා අරගෙන තියෙන හුදු ස්කන්ධ ටික. සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා ගත්ත තැන බුදුරජාණන් විභාග කළේ ස්කන්ධ ටික, ආයතන ටික, ධාතු ටික. බෙදලා බැලුවාම එපමණයි. ස්කන්ධ ධාතු ආයතන වලට වඩා වෙන මොකුත්ම නැහැ. ස්කන්ධ ධාතු ආයතන ටිකක් තමයි මේ තියෙන්නේ. ඊට වඩා මොනවත් ලෝකේ නැහැ. නමුත් අපි සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා හුදු දෘෂ්ටියකින් ලෝකේ අල්ලගෙන ඉන්නවා. මෙන්න මේ ආත්ම සංඥාව බිඳිනකන් අපිට යන්න වෙනවා සංසාරේ. අපිට ඉපදෙන්න වෙනවා පින්වත්නි. අපිට ගැලවිල්ලක් නැහැ. අපට නිදහස් වීමක් නැහැ. අපි කොච්චර අනාතයිද කියලා අපි ගැනවත් දන්නේ නැහැ පින්වත්නි. අපි එච්චරට අනාත જાතියක්. මෙහෙම අනාතකමක් තියනවා කියලා දැනින්නේ තේරෙන්නේ හොඳ ප්‍රඥාවක් තිබ්බොත් විතරයි. ප්‍රඥාවක් නැත්තම් මේක දැනින්නේ නැහැ. ප්‍රඥාවක් නැත්තම් මේක තේරෙන්නේ නැහැ. ප්‍රඥාවක් නැත්තම් මේක අහුවෙන්නේ නැහැ පින්වත්. එනිසා ඔය පින්තුල්ලා හොඳට මේ කියන්නේ කොළුවට ගන්න. එහෙනම් සසර කියන එක පවතින ආත්ම සංඥාව නිසා. ඕකයි කඩන්න තියෙන්නේ නිවන් දකින්න කියන එක කඩලා දාන එක. රහතන් වහන්සේට ඒ සංඥාව නැහැ. එතකොට සත්වයේ පුද්ගලයෙක් විදියට අහුවෙන්නේ අපිට ලෝකයේ මුණ ගැහෙන මට්ටම. අරමුණු මුණ ගැහෙන මට්ටම. එතකොට සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා අපිට අහුවෙන්නේ අරමුණු මුණ ගැහෙන මට්ටමේදී. එතකොට අරමුණු මුණ ගැහෙන මට්ටමේදී සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා අපිට ලෝකේ අහුවෙනකොට අපිට ලෝකේ මුණ ගැහෙනකොට අපිට මොකද්ද වෙලා තියෙන්නේ? අපි ලෝකේ සිප වැළඳගෙන ඒ ලෝකේ නඩත්තු කරන්න අපේ සිත තුළ ෘචියක් හදාගෙන කැමැත්තක් හදාගෙන අවිඥානික සවිඥානික ලෝකේ මගේ කියන ඒවා පේන්න පටන් අරන් කොච්චර ගොඩනැගිලිත් එක්ක අපි හැප්පෙනවද? කොච්චර ගොඩනැගිලිත් එක්ක ගල් ගඩොල් වැලි සිමෙන්ති වලට අපි කොච්චර වටිනාකමක් දීලාද? ඉතින් ගඩොල් වැලි සිමෙන්ති වලට දුන්න වටිනාකම සමහර විට අපි මේ ධර්මීයට දීලා නැහැ නේ පින්වත්නි. ධර්මීයට ඒසා වටිනාකමක් අපි දීලා නැහැ. ධර්මීයට එච්චර වටිනාකමක් දීලා නැහැ. පින්වත්නි මේ ධර්මීයට අපි මෙපමණ වටිනාකමක් දීලා නැතිකම ඇතුලේ අපි බොහොම අභාග්‍ය සම්පන්න විදියටයි අපේ ජීවිතේ ගෙවෙන්නේ. පින්වත්නි හොඳට මතක තියාගන්න. මේ සත්වයේ පුද්ගලික ආත්මයක් කියලා පේන තැනදී පුද්ගලයා තුළ මෝරාගෙන වැඩෙන ආත්ම දෘෂ්ටිය තියෙන. ඒ ආත්ම දෘෂ්ටි කඩන එක ලේසි නෑ. ඒක කඩන්න ගොඩක් ඒව ඕනත් නෑ. ලේසිත් නෑ. හැබැයි කඩන එක ලේසි නෑ වගේම එහෙම කඩලා දාන එක අමාරුයි තමා. අමාරුයි වගේම පින්වත්නි ඒක ලේසි නෑ වගේම ඒකට ගොඩක් දේවල් කරන්නත් නෑ. හරියටම ධර්මීය තියෙන වෙලාවක අපි හිතන්නේ සත්‍ය අවබෝධය කරා යන්න ගොඩාක් දේවල් කරන්න ඕන කියලා නේ. අනේ නෑ පින්වත්නි, එච්චර දේවල් කරන්න නෑ. ප්‍රඥාව තියෙන කෙනෙකුට පහසුයි වැඩි. ප්‍රඥාව නැති කෙනෙකුට බොහොම අමාරුයි. ප්‍රඥාව තියෙන කෙනෙකුට විතරයි මේ පහසුව තියෙන්නේ. ප්‍රඥාව නැති කෙනෙකුට අමාරුයි. ඒ ප්‍රඥාව නැති නිසා තමයි අපට සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රඥාව වඩන්න. ප්‍රඥාව වඩන්න වෙලා තියෙන එකයි. ප්‍රඥාව මදි. සත්‍ය අවබෝධය කරා යන්න තරම් සෑහෙන්නේ නැහැ. සත්‍ය අවබෝධය කරා යන්න සෑහෙන්නේ නැහැ. ප්‍රඥාව නැත්තම් ප්‍රඥාව දුර්වලයි නම් එයා ලොකු අමාරුවක වැටෙනවා. දැන් බලන්න ප්‍රඥාවන්ත ශ්‍රාවකයා කළ යුත්තේ කුමක්ද? මෙන්න මේ ටික කරන්න. ඔයාලට ලෝකය හම්බ වෙන තැනදී ඔයාලා තුල සිද්ධ වෙන සංසිද්ධිය කුමක්ද? ඔබට ලෝකය හමු වෙන තැනදී ඔබ තුල සිද්ධ වෙන සංසිද්ධිය කුමක්ද? නාම රූප පරම්පරාව කඩගන්න එක. ඔයිට වඩා මොකක්වත් නැහැ නේ. ඔයාලට සත්වයේ පුද්ගලික ආත්මයක් කියලා හම්බ වෙන තැන බුදුරජාණන්සේ වදාලේ මොනවද තියනවා කියලාද? ස්කන්ධ ටිකක්, ධාතු ටිකක්, ආයතන ටිකක්. ඔච්චරයිනේ. ඔයාලට අර සත්වයේ පුද්ගලික ආත්මයක් කියලා හම්බෙන තැනදිම මෙතන කන්දායතන ධාතුන්ගේ එකතුවක් නේද කියලා බලන්න පුළුවන්. දැන් ඔයාලට මම මැරෙනවා කියන එක ආවොත් එහෙමනේ දුක එන්නේ. ස්කන්ධ ආයතන ධාතුන්ගේ බිඳියාමක් කියලා දැකම දුක නෑ ඇත්තටම. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ බිඳියාම කියලා දැක්කොත් දුක නෑ. ඒ විදිහට බලන්න පුරුදු වෙන්න. මම මැරෙනවා අහවලා මැරෙනවා කියලා දැනෙනකොට පවා දාඩිය දැම්මට අනේ ඉතින් කන්දායතන ධාතුන්ගේ බිඳියාමක් නේද සිද්ධ වුනේ. ඒ බිඳීමත් එක්කම අතරක් නැතුව නැවත නැවත ආය ස්කන්ධ ධාතු ආයතනයන් හටගන්නවා නේද කියලා දැක්කොත් එහෙම. එයා උපත ගැනත් මැදහත් මරණය ගැනත් මැදහත්. අනේ මම මැරෙනවා කියලා දැක්ක ගමන් දාඩිය දානවා. මේ මගේ සෙම කිපෙන විදියට වාතය කිපෙන විදියට පිත කිපෙන විදියට මට මැරෙන්න වෙනවා කියලා දැක්ක ගමන් දාඩිය දාන. බලන්න පින්වත්නි අපි දකින විදිය වෙනස් වෙච්ච ගමන්ම දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට සත්වයේ පුද්ගලයෙක් කියලා ආත්මයක් කියලා හම්බෙච්ච තැනදී ඔය පින්නතුන්ලාට ස්කන්ධ ටිකක් විදියට බලන්න පුළුවන් නම් නාම රූප ටිකක් කියලා බලන්න පුළුවන් නම් ආයතන ටික දැන් සත්වෙක් කියලා අහුවෙන්නේ එක දැන් උදාහරණයකට මිනිස්සෙක් කියලා හිතන්නකෝ. ඔයාලට ඔයාලගේ දරුවා විදියට අහුවෙන්නේ පළවෙනියෙන් මේ දරුවා හිතන විදිය නෙමෙයි. ඒක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැහැනේ. එයාගේ රූපකයනේ අපිට අහුවෙන්නේ. දැන් ඔයාට ඔයාලගේ දරුවා ගැන කල්පනා කරගන්න පුළුවන් නේද? ඔයාලගේ අම්මා ගැන තාත්තා ගැන කල්පනා කරන්න පුළුවන් නේද? කල්පනා කරනකොට අම්මගේ සිත ගැනද මැවෙන්නේ ඔයාලට? එහෙනම් මොකද්ද මැවෙන්නේ? රූපේනේ මැවෙන්නේ. අම්මගේ කොණ්ඩේ මෙහෙමයි. අම්මගේ ඇස් මෙහෙමයි. අම්මා කතා කරන්නේ මෙහෙමයි. අම්මා hina වෙනකොට මෙහෙමයි. අම්මගේ උස මෙහෙමයි. අම්මගේ මිටිකම මෙහෙමයි. අම්මගේ මහත මෙහෙමයි. අම්මගේ හැමේ වර්ණය මෙහෙමයි. අම්මා අඳින්නේ මෙහෙමයි. ඇස් ඒ කියන්නේ ඇස් මට්ටමේ අවුෙන් ටික ඇතුලේ නේද අම්මව මවා ගන්න පුළුවන්. අම්මගේ චින්තනාර්ථය අපිට ස්පර්ශ කරන්න පුළුවන්ද? අම්මගේ චින්තනාර්ථය අපිට ස්පර්ශ කරන්න බෑ. චින්තනාර්ථය අපිට ස්පර්ශ කරන්න බෑ. ඒතර අම්මා කියලා අහුවෙන තැන අපිට රූපේනේ අහුවෙන්නේ. ඒ රූපේ අහුවෙන තැන එකින මම කියලා මට පළවෙනියෙන් අහුවෙන්නේ මගේ රූපේනේ. මිනිස්සු ඒකනේ රූපේ ගැන උනන්දු. ලෝකේ මිනිස්සු නිරාවරණය වෙලා තියෙන රූපේන්නේ ලෝකේට. ඒ නිසානේ මිනිස්සු හැම ගැන ඔච්චර උනන්දු, ඇස් ගැන ඔච්චර උනන්දු, මේ ශරීරය ගැන ඔච්චර උනන්දු, අඳින පළඳිනව ගැන උනන්දු. ඒකනේ. ඒ අර මම සත්වයේ පුද්ගලයෙක් කියලා ඔයාලට අහුවෙන තැන, එහෙම අහුවෙන තැන මොකද්ද තියෙන්නේ? සත්වයේ පුද්ගලයේ කියලා ඔයාලට අහුවෙන තැන මේක තේරෙන්නේ නැත්නම් ආය අහන්න ගිහින්. සත්වයේ පුද්ගලයේ කියලා ඔය පින්නතුන්ලාට අහුවෙන තැන පින්වත්නි මොකුත් නැහැ. තියෙන්නේ ධාතු ස්වභාවයක් විතරයි. ස්කන්ධ ටිකක් විතරයි. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. ස්කන්ධ ටික. එතකොට දැන් අර රූපේ නම් එයාට රූපේටනේ අහුවෙන්නේ පළවෙනි රූපේ කියලා ගත්ත තැන තියෙන සතර මහා ධාතු ටිකක් විතරයි. රූපේ කියලා අහුවෙච්ච තැන. ඒ සතර මහා ධාතු බාහිර සතර මහා ධාතු වලට සමානද නැද්ද? දැන් මේ ඇඟේ තියෙන සතර මහා ධාතුයි එළියේ සතර මහා ධාතු තියෙනවද? ඒවා සමානද විසමපාතද? ඒවා සමපාතයි. ඒවා සමපාතයි. බාහිර සතර මහා ධාතුර සම්පාතයි. ඔය පින්නතුන්ලා මේ රූපය කියලා අහුවෙච්ච තැන තියෙනවනේ. මම කියලා රූපේට අහුවෙච්ච තැන. ඒ මම කියලා රූපේට අහුවෙච්ච තැන ඔය පින්නතුන්ලාගේ සූප්‍රූපේ සතර මහා ධාතු විදියට බලන්නකෝ. ඒ කන්දායතන ධාතු විදියට එකෙන් එක විදියකට බලන්න තියෙන්නේ. ස්කන්ධ විදියට, ආයතන විදියට, ධාතු විදියට ඒ අන්තර් කොටසෙන් එක විදියකට බලන්න. ඒකෙත් එහෙම අහුවෙන්නේ නැත්නම් පටවි ධාතුව කියලා විතරක් බලන්නකෝ. ආපෝ තේජෝ වායෝ ඔක්කොම තියෙනවා. මේ පටවි ධාතුවට නේද මම මේ මම කියලා රැවටිලා තියෙන්නේ කියලා ඔය පින්නතුන්ලාගේ රූපය තුල පවතින පරමාර්ථ වශයෙන් පවතින පාඨවි ධාතුව දෙස බලන්න. පාඨවි ධාතුව දෙස බලන්න. එතකොට මේ රූපයේ දෙස බලනකොට ඔය පින්නතුන්ලාට ඔය පින්නතුන්ලාගේ රූපේ පාඨවි ධාතුව විදියට වැටහෙනවා නම් අර සත්ව පුද්ගල ආත්මීය ඝන දෘෂ්ටිය කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. සිත මැදහත් වෙන්න පටන් ගන්නවා මෙන්න මේ විදියටත් බැලුවොත් කොහොමද? ඔය පින්නතුන්ලා මේ පාඨවි ධාතුව බාහිර පාඨවි ධාතුවට සමාන කරලා බැලුවොත් මේ පාඨවි ධාතුව බාහිර පාඨවි ධාතුවට සමාන කරලා බැලුවොත් අතිශය ස්වභාවික චින්තනයක් එනවා. පුදුම මැදහත්කමක්. ඔන්න ඔය කාරණා දෙක ඔයාලා තිබ්බොත් මේ සත්වයක් මම කියලා අහුවෙච්ච තැන අභ්‍යන්තර පාඨවි ධාතුව කියලා බලන්න පුළුවන් නම් ඒ අභ්‍යන්තර පාඨවි ධාතුව බාහිර පාඨවි ධාතුවට සමාන කරලත් බලන්න පුළුවන් නම් බාහිර පාඨවි ධාතුවෙන් අභ්‍යන්තර පාඨවි ධාතුව නඩත්තු වෙනවා කියලා බලන්න පුළුවන්. ඔන්න ඔය වචන තුන තිබ්බොත් හොන්දට ඔළුවට ගන්න මම මේ කියන එක. මේ කෙනෙක් අවබෝධය කරා යන විදිය කියන්නේ පින්වත්නි. කෙනෙක් නිවන් දකින විදිය මේ කියන්නේ. තට ඔළුවට ගන්න මේක. තදින් ඔළුවට ගන්න. මොකද්ද ඔය පින්නතුන් කරන්න ඕන? දෙමට කියන්න ඕන කරන්න ඕන ටික. පළවෙනි එක තමයි මේක පාඨවි ධාතු විදියට බලනවා. සත්වයක් පුද්ගලයෙක් මම කියලා අහුවෙන තැන ධාතු ස්වභාව ටිකන්නේ තියෙන්නේ. පළවෙනි එක මේක ඉතින් මූලික පදාර්ථ විදියට ගත්තාම හැමේ උපයයට මම කියලා හිතුවට හැමේ උපය මත මම ඔසවා තබන්න උත්සාහ කළා. බලන්න පෘථග්ජනෙක් එහෙමනේ. ඒ කිසි වරදක් නැහැ. ඒ කාම ලෝකේ ඇති. කාම ලෝකේ ඇති. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ පින්වත්. ඒ කාම ලෝකේ ඇති. උපය ගැන තමයි උනන්දු. හරියට උපය ගැන උනන්දුයි. ඔබ මට්ටම් කරගන්න තමයි කැමති බාහිර උපය. නමුත් ඔය උපේ කොච්චර දුරට තියෙයිද? මේ උපය පින්වත්නි අපි තුල කොච්චර දුරට තියෙයිද? හාමී ගැඹුරට විතරයි. ලස්සනයි කියන එක හාමී ගැඹුරට විතරයි. නිකං සිහියෙන් භාවනාවෙන් ලස්සනම කෙනාගේ හැම අයින් කරන්නකෝ. සිතින් නිකං අයින් කරන්නකෝ. තැනින් තැන තැනින් තැන තෙල් මන්ද මතු වෙච්ච තැනින් තැන පුල්ලි විදියට ලේ ගලන මස් පිඬු මත තැනින් තැන ලේ තැවරුණු රූපයක් ඔයාලට මුණ ගැහි. ඒ රූපේට රාගය උපදීද? කෙනෙකුට ඒ රූපේට රාගය උපදීද? උපදින්නේ නැහැ. එනම් මේ රාගයේද දේශයේද ඡන්දයේද නන්දියේද තෘෂ්ණාවද ඔක්කොම මේ උපේට විතරයි. හමේ උපේට විතරයි. ඔක්කොම කතා හමේ ගැඹුරට විතරයි. එදෙනින් යාඩ මොකක්වත් නැහැ. මෙන්න මේ සත්වයේ පුද්ගලයේක් මම ලස්සන අවලස්සන වශයෙන් ඔයාලට අහුවෙන ලෝකේ තියෙන්නේ. අන්නේ ලෝකය යා ඔය මට්ටමින් අහුවෙන ලෝකය පින්වත්නි ඔය මට්ටමින් නම් ඔයාලට ලෝකය ඔන්න ඔය මට්ටමින් අහුවෙන තැන පරමාර්ථ වශයෙන් මොනවද තියෙනවා කියලාද බුදුරජාණන් සවදාලි? කන්දායතන ධාතු. ඒ විදිහටත් ඕනේ නැති ස්කන්ධත් විභාග කරලා ධාතුත් විභාග කරලා ආයතනත් විභාග කර කර ඕවා උච්චර කරන්න අපිට වෙලාවක් නැහැ කියලා කවුරුරි කියනවනම් අනේ කමන්නේ එහෙමත් කිව්වට. යා එහෙම කිව්වට කමක් නැහැ. එනම් මේක කරන්නකෝ. ඇතුළ මේ රූපය තුළ පාඨවි ධාතු තියෙනවා කියලා පිළිගන්නකෝ. මේ කෙස්වල ලොම්වල නියපොතුවල දත්වල හැමේ පාඨවි ගතියක් තියෙන. ඒක නෙමෙයි අල්ලන්න පුළුවන් වෙලා තියෙන. පාඨවි ගතියක් නිති. මේ පාඨවි ධාතුවට තමයි මම කියලා මම කියන්නේ කියලා පාඨවි ධාතුවට විතරක් නෙමෙයි. එකක් විතරක්වත් අපි බලමුකෝ. එක පොටසකින් විතරක්වත් බලමුකෝ. බලන්නකෝ කෙලෙස් කඩා වැටෙන විදිය. අර ආත්ම සංඥාව බිඳ වැටෙන විදිය බලන්න. ආත්ම සංඥාව බිඳ වැටෙන විදිය බලන්න. මේක බිඳින්නමයි අපි විපස්සනාවෙන් උදව්ව ගන්න ඕනේ. මේකේ පාඨවි ධාතු කියලා බලන්න. එක මේ පාඨවි ධාතුව එළියේ පාඨවි ධාතුවට සමානයි. සමාන කරලා බලන්න. දෙක. එක මොකද පටවි ධාතු කියලා බලනවා මේ මම කියලා අහුවෙච්ච මේ හැමේ උපය මේ ඝන සංඥාව මම කියලා අහුවෙච්ච තැන සත්වයේ පුද්ගලයේ කියලා ඔයාලට ලෝකේ අහුවෙන තැන මම මගේ මගේ වසංගේ පවත්වන්න පුළුවන් කියන මට්ටමින් අහුවෙන ලෝකය පටවි ධාතු විදියට බලන්නකෝ ඔය ඝන සංඥාව බැහැර වෙන්නේ නැද්ද කියලා. ඒ ඝන සංඥාව බෑරවීමත් එක්කම සංඥා ආත්ම සංඥාව කඩාගෙන වැටෙන්නේ නැද්ද කියලා ඔයාලා ඔයාලම කල්පනා කරලා බලන්නකෝ පින්වත්නි මේ කියන එක බොරුද කියලා. එක පටවි ධාතු කියලා බලන්න. දෙක බාහිර පටවි ධාතුයි අභ්‍යන්තර පටවි ධාතුයි සමතාවයකින් දකින්න වෙනසක් නැහැ මොකක්වත්. මේ පටවි ගතියත් එළියේ පටවි ගතිය කියලා අපි කතා කරනනේ මේ මහා පොළවේ තියෙන ගල් වල තියෙන කඳු වල තියෙන පර්වත වල තියෙන පටවි ගතිය ධාතුවක් විදියට සමාන කරලා බලන්න. එක දෙක තුන බාහිර පටවි ධාතුවෙන් අභ්‍යන්තර පටවි ධාතුව යැපෙනවා කියලා දකින්න. හරිනේ මේ පටවි ධාතුවේ උපය මේ පටවි ධාතු ස්වභාවය මේ තරම් පෘෂ්ටිමත් වෙලා තියෙන්නේ මොකක් නිසාද? මොකක් නිසාද මේ පෘෂ්ටිමත් බව? බාහිර පටවි ධාතුවෙන් යැපෙන නිසා. බොරුණං බත් කන එක නවත්තල බලන්නකු මොකද වෙන්නේ බලන්න. එළියෙන් පටවි ධාතුව ඇතුළට ගන්න එක නවත්තල බලන්නකු. හැකිලෙන විදිය බලන්න. සතියයි දෙකයි පවතින්න බෑ. බාහිර ආපෝ ධාතුව ගන්න එක නවත්තන්නකු. මේ ඇතුළේ ආපෝ ධාතුව යැපෙන්නේ බාහිර ආපෝ ධාතුව නිමේ මත නිමේද කියලා විජලනේ වෙනවා ඇඟ. ආය අභ්‍යන්තර අවයව නැවත සක්‍රිය වෙන්නේ නැති මට්ටමට වේලිලා යනවා. එහෙම වෙනවා. ඒකයි විපාසේ වැඩිලා වතුර නැතුව හිටියොත් දවස් කීපයක් එම එයාට ඒ වෛද්‍යවරුන්ට ලොකු වැඩක් කරන්න වෙනවා එයා නැවත රිකව කරගන්න. ගොඩාක් වැඩ කරන්න වෙනවා පොඩි වැඩ නම් නෙමෙයි පින්වත්නි. සෑහෙන මහන්සි වෙන්න වෙනවා. එහෙනම් ඔය පින්නතුල මෙන්න මේ වචන තුنين ලෝකේ බලන්නකෝ. මම සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා ඔබට ඔබව මේ සත්ව පුද්ගල බව හමු වෙන තැනදී මේ සංඥා මුලාව මේ ආත්ම සංඥාව කඩන්න නම් මේ වචන තුنين ඔයාලා ලෝකේ කියවන්න කෙලස් කැඩෙනවා. පටවි ධාතුව මේක කියලා බලන්න ඇත්තනේ. පරමාර්ථ වශයෙන් ඔయిత වඩා නැහෙනේ කන්දායතන ධාතුන්ගේ එකතුවනේ මේ සත්‍යෙක් පුද්ගලෙක් කියලා මේ පෘථග්ජන ලෝකයා රැවටිලා ඉන්නේ ඕකටනේ. ලෝකයා රැවටිලා ඉන්නේ ඕකට. දෙක බාහිර පටවි ධාතු අභ්‍යන්තර පටවි ධාතු සමාන කර කර බලන්න. එතකොට හරීම ස්වභාවික සිත. තමන් ඔසවා තබන්නේ නැති සිත රහතන් වහන්සේලා ඒකනේ. රහතන් වහන්සේලා අරිම ස්වභාවිකයි මාන්නේ නැහැ. අතිමාන්නේ නැහැ. හරි ස්වභාවිකයි. ඇයි තමන් ඔසවල කතා කරන්න තමන්ව පේන්නේ තමන් ස්වභාවික රිද්මයක් විදියටයි පේන්නේ. පටවි ධාතු විදියටමයි පේන්නේ. ඒකනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එක තැනක කියන්නේ ස්වාමීනි මම ඉන්නේ මේ වතුර වගේ. සාරිපුත්ත සීහනාද සූත්‍රේ මම ඉන්නේ වතුර වගේ. ඇයි ස්වාමීනි මේ වතුර ඕන එකක් හොදලා අරිනවා. අමනාප නැහැ. සෙමසොටු මල මූත්‍රා ඔක්කොම හොදලා අරිනවා. මේ වතුර කම්පාවට පත් වෙන්නේ නැහැ වගේ මං ඉන්නේ වතුර වගේ. ඇයි බාහිර වතුරයි අභ්‍යන්තර ශරීරයේ තියෙන ආපෝ ස්වභාවයයි සමානයිනේ. විසමපාතයක් නැහනේ. හරීම සමානයි. සමානයි. ස්වාමීනි මම මේ ඉන්නේ මහ පොළොව වගේ. මිනිහ කුදල්ල අරන් ඇවිල්ලා උද්දච්ච කමට කියනවා මොකද්ද? මම මේ පොළොව නොපොළොවක් කරනවා. මම මේ පොළොව අනිත් පැත්තට හරවනවා කියලා කවුරු හරි කියනවා. උදැල්ල කරගෙන කොටාගෙන කොට මහ පොළොවකට කම්පා වෙන්නේ. ස්වාමීනි මේ ලෝකෙන් වචන ආවට ස්කන්ධ ධාතු ආයතනයන්ගේ එකතු වීම ඇතුලේ අත්දැකීමක් මිසක් වෙන මොකක්වත් නැහැ කියලා දැක්කාම මිහින් එළියට වචන යන්නේ නැහැ. මම මේ මහපොළොව වගේ ඉන්නේ. ඇයි ඒක ඒ ඒ සංසිඳීම ඒ සුවපත් බව කෙනෙකුට එන්නේ කොහමද? අභ්‍යන්තර පටවි ධාතුව බාහිර පටවි ධාතුවට සමාන කරලා බලන්න ඕන. ඒක සමාන කරලා බලන්න ඕනේ. එහෙනම් ওই පින්තුල ওই වචන තුන ගන්න හොඳට. පටවි ධාතු කියලා බලන්න, පටවි ධාතු බාහිර පටවි ධාතුවට සමාන කරලා බලන්න. බාහිර පටවි ධාතුවෙන් අභ්‍යන්තර පටවි ධාතුව නඩත්තු වෙනවා කියලා බලන්න. හරි. ඕක නම් කතාව. මේක නම් අපි තුල සිද්ධ වෙන දේ. මීට වඩා මොකක්වත් අපි තුල වෙන්නේ නැත්තම්. පින්වත්නි හොඳට මතක තියාගන්න තව දෙයක්. හොඳට මතක තියාගන්න තව දෙයක්. මේ තමයි ඔන්න දෙවෙනි පියවර ඔයාලා කරන්න ඕනේ. ඇත්තටම බාහිර පටවි ධාතුවයි අභ්‍යන්තර පටවි ධාතුවයි සමාන නම් පොඩි හරි විසමපාතයක් තියනවා කියලා ඔයාලගේ හිතාද කියනවා. නෑ එහෙම කිව්වට හාඳුරුනේ මේ පැත්තට මම කියලා කියන්න පුළුවන්. හරි ඔයාලගේ මං ඇහුවොත් කොහොමද එහෙම කියන්න පුළුවන් කියලා ඇහුවොත් ඔයාලා කියාවි බලන්නකො මේ කයි සැලීමක් තියනවා. අභ්‍යන්තර පටවි ධාතුවේ සැලීමක් සිද්ධ වෙනවා. අභ්‍යන්තර පටවි ධාතුවේ සැලීමක් සිද්ධ වෙනවා. එතකොට බාහිර පටවි ධාතුව වගේ නෙමෙයි අභ්‍යන්තර පටවි ධාතුව සැලීමක් තියෙනවා, ඉරියව් පැවැත්මක් තියෙනවා. මේ අතේ පටවි ධාතුව නට මේ අත ඔසවන්න පුළුවන්. මේ අත පාත් කරන්න පුළුවන්. ඒ වුණ බාහිර පටවි ධාතුවට එහෙම කරා එහෙම එකක් නෑ. මේ පටවි ධාතුව තුළ යම් සැලීමක් සිද්ධ වෙනවා. මේ පටවි ධාතුවේ යම් සැලීමක් සිද්ධ වෙනවා. එතන අභ්‍යන්තර පටවි ධාතුවේ යම් සැලීමක් සිද්ධ වෙනවා නම් අභ්‍යන්තර පටවි ධාතුවේ යම් සැලීමක් සිද්ධ වෙනවා නම් පින්වත්නි බාහිර පටවි ධාතුවයි අභ්‍යන්තර පටවි ධාතුවේ අතර වෙනස තමයි ඒ සැලීම. දැන් ඔයාලා සිතින් දකින්න ඕන මේ විදියට සැලීමක් සිද්ධ වෙන්නේ ඇයි කියලා. මේ විදිහට සැලීමක් සිද්ධ වෙන්නේ ඇයි කියලා බලන්න ඕනේ. බාහිර පටවි ධාතුවේම සැලීමක් නොවි අභ්‍යන්තර පටවි ධාතුව තුළ මෙහෙම සැලීමක් සිද්ධ වෙන්නේ ඇයි? මොකක් නිසාද පින්වත්නි? සිතේ උපකාරයක් තියෙන සාන්න. මොකක් නිසාද? සිතේ. දැන් ඔයාලට පටවි ධාතුව විතරක් නෙමෙයි මේ පටවි ධාතුව ඇසුරු කරන සිත පේනවා. ඔන්න ඕක තමයි දෙවැනි පියවර. මේ පටවි ධාතුව ඇසුරු කරන සිතත් ඔයාලට පේන්න ඕනේ. සිතක් තියෙන නිසායි මේ සැලීම. සිතක් තියෙන නිසායි. එතකොට සිතක් නැත්තම් මෙහෙම සැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට එක දෙයක් තේරෙනවා. ඒ අපිට තේරෙන එකම දේ මොකක්ද දන්නවද? අර මේ බාහිර පටවි ධාතුයි අභ්‍යන්තර පටවි ධාතුයි වෙනසක් පේනවා. ඕගොල්ලන්ගේ හිත කියනවා හැම වෙලාවෙම මේකිනම් වෙනසක් තියෙනවා කියලා මේ හිත කියනවා. කියනවා මේ හිත මේක වෙනසක් තියෙනවා කියලා කියනවා. පිළිගන්නේ නැහැ. බාහිර පටවි ධාතුවට සමාන කරලා බැලුවත් මේ පටවි බාහිර පටවි ධාතුන් යැපෙනවා කියලා බැලුවත් ඔයගොල්ලන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්නකෝ. ඔය හිත කියනවා අනේ මේ පටවි ධාතුව අභ්‍යන්තර පටවි ධාතුව වෙනසක් තියෙනවා. මේකට මම කියලා කියන්න පුළුවන් කියලා. අනාත්මයි 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 කියලා අපි කොච්චර බණ කිව්වත් මේ හිතනම් කියනවා ආත්ම වශයෙන්. මේක වෙන ඒ වෙනස ඔයාලා දකින්න ඕන සිතක් තියෙන කම. එච්චරයි. පටවි ධාතුවේ වෙනසක් නැහැ. සිතක් තියෙන නිසායි මට මෙහෙම වෙන්නේ. සිතේ සැලීමක් තියෙනවා කියලා ඔය පින්නතුන්ලා ඔය පින්නතුන්ලාගේම සිත දකින්න ඕන. ඔය පින්නතුන්ලා ඔය පින්නතුන්ලාගේම සිත දකින්න ඕන. සිතේ සැලීමක් සිද්ධ වෙන විදියම ඔය පින්නතුන්ලා දකින්න ඕන. වෙන දෙයක් නෙමෙයි. හරි. එහෙනම් සිතක් තියෙන එක නම් ප්‍රශ්නය. සිත නිරුද්ධ වුණොත් මොනවා වෙයිද? අන් දැන් ඔයාලට පේන්න ඕන බාහිර පටවි ධාතුවයි අභ්‍යන්තර පටවි ධාතුවයි එකමයි වෙන්නේ. සිත නිරුද්ධ වුණොත්. දැන් සිත නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? ඒ සිත නිරුද්ධ වෙච්ච වෙලාව ඉඳලම මේ පටවි ධාතුව නිල් පාට වෙනවා. මේ සත්‍යෙක් පුද්ගලෙක් මම කියලා ගත්ත තැන සිත නැත්තම් එන සිත තියෙනකන් තමයි කුණු වෙන්නේ නැතුව ගඳ ගහන්නේ නැතුව මේ රූපේ තියෙන්නේ. සිත තියෙනකන් ඕක වෙන්නේ. සිත නිරුද්ධ වෙච්ච ගමන්ම පින්වත්නි මේ රූපය නිල් පාට වෙනවා. දැන් අද භාවනාවෙන් මේ දෙක බලලා ඔයාලා දැන් බලන්න ඕනේ මගේ රූපය කියලා සත්‍යෙක් පුද්ගලෙක් කියලා අහුවෙච්ච තැන මොකද්ද වෙන්නේ? මේ සිත පවතිනකන් සැලීමක් තියෙනවා. වටපිට බලන්න පුළුවන්, අත ඔසවන්න පුළුවන්, පය ඔසවන්න පුළුවන්. සිත නිරුද්ධ වුණොත් අත ඔසවන්න බෑ, පය ඔසවන්න බෑ, වටපිට බලන්න බෑ, රිදුම් නෑ, මොකුත් නෑ. එතකොට මොකද වෙන්නේ? මේ පාඨවි ධාතුව නිල් පාට වෙනවා. මේ සතර මහා ධාතුව නිල් පාට වෙනවා. ඉතින් ඔයාලා භාවනාවෙන් බලන්න ඕන නිල් පාට වෙන ඉදිමිලා ගිය සැරව ගලන ස්වභාවයට සිත නිරුද්ධ වීමත් එක්කම මේ රූපයට එහෙම වෙනවා කියලා දකින්න ඕන. එහෙම වෙනවා කියලා දකින්න ඕන. දැන් භාවනාවෙන් කරන්නේ මේක. තවම සිත නිරුද්ධ වෙලා නැහැ. ඒ නිසා නිල් පාට වෙලා ඉදිමිලා සැරව ගලන මට්ටමට මගේ රූපේ හැදිලා. නමුත් වෙනවා කියලා බලනවා දැන්. සිත නිරුද්ධ වුණොත් සිත මේ සිතක් තියෙන නිසායි පටවි ධාතුවේ සැලීමක් තියෙන්නේ. සිත නිරුද්ධයි නම් සැලීමක් නැහැ. සතර මහා ධාතුවේ සැලීමක් නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ රූපය මේ පටවි ධාතුව නිල් පාට වෙනවා සිත නිරුද්ධ වීමත් එක්කම. එදාම නිල් පාට වෙනවා. යෝන් ඉස්සරහට වෙන්නේ කොයි ලස්සනට සරසල කරලා තියාගෙන ඉන්න රූපයට සිත නිරුද්ධ වෙච්ච දවසට ඔබටයි මටයි අප දෙදෙනාටම වෙනදී. දෙදෙනාටම වෙනදී නිල් පාට වෙලා ඉදිමිලා සැරව ගලන මට්ටමට යනවා. දැන් ඒක මානසිකාරී කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේ රූපය මේ සතර මහා ධාතුව අපි තියාගන්න කැමති නෑ ගෙදර. වෝහාර මාත්‍රේ පව වෙනස් වෙනවා, විවහාරේ වෙනස්. මිනිය කියලා කතා කරනවා. රම්බණ්ඩ පුංචි බණ්ඩ නැහැ. කරුණාව තිලා නැහැ. මිනිය තමයි දාට වෝහාර මාත්‍රේ. එහෙනම් බලන්න සිත නිරුද්ධ වෙනකන් තමයි මේ ඔක්කෝම වටිනාකම්. ලෝකයට වටිනාකම් දෙන්නේ එච්චරයි. ලෝකයට වටිනාකම් දෙන්නේ එච්චරයි. එදාට මොකද වෙන්නේ? මේ කය නිල් වෙලා යනවා, ඉදිමිලා යනවා, සැරව ගලනවා. දැන් මානසිකාරය කරනවා අපි ඒක. එතකොට අපිට මොකද වෙන්නේ? ඊට පස්සේ මේ ඉදිමිලා ගිහින් මොකද මේකට වෙන්නේ? සත්තු කණ්ඩ පටන් ගන්නවා. මේක අපි ගිහින් දානවනේ. සත්තු කණ්ඩ පටන් ගන්නවා. ඒ සත්තු කන බවත් මානසිකාරය කරනවා. තමන්ගේ කයට ආදේශ කරලයි මේක මානසිකාරය කරන්නේ. එතකොටයි කාය උපසන වැඩෙන්නේ. සත්තු කණ්ඩ පටන් ගන්නවා. එතකොට සත්තු කනකොට මොකද වෙන්නේ? කූඹි එහෙම ඔය සොහොන් වලට ගිහින් බලන්නකෝ. අර කූඹි හැම එකතුල කන්න පටන් ගන්නවා. එතකොට සත්තු කන බවත් මානසිකාරය කරනවා. ඊට පස්සේ මස්ලී තෙක්ක නහර බැල් වලින් බැඳුණු මලමිනියක් ඉලිප්පෙන්න ගන්නවා. මස්ලී තැනින් තැන මතුර නහර වැලුත් පේන්න ගන්නවා. ඉදිමිලා ඉදිමිලා දුර්ගන්ධයක්. පැත්ත පලාතක යන්න බෑ. එතකොට මස්ලියේ සහිත නහර වැල් වලින් බැඳුණු මල් නහර වැල් වලින් බැඳිච්ච බව එළියට පේන්න පටන් අරන්. ඒ බඳු මල සිරුරකුත් මානසිකාරය කරනවා. මානසිකාරය කරනවා. ඊට පස්සේ කාලයක් යනකොට ටික දවසක් යනකොට මස්ලියේ නැති මස් නොමැති මස් නෑ දැන් උඩින්. ලේ විතරක් තියෙනවා. මස් නෑ. මස් ගොබ විදියට මේ ඇඟේ තියෙනවනේ මස්. මාංශ පේශි නෑ. තැනින් තැන නහර බැල් විතරක් තියෙනවා. අර ඇටකටු අතර නහර බැල් විතරක් යාන්තම් පේනවා. ඇටකටු ඇතුලේ ඇට මිදුළු පේනවා. ඒ වයින් පණුවොත් එක්ක එළියට එනවා. මේ නාවුපු ඇඟ මේ කවලා පොන පොලා තරසලා පරිස්සමට වාඩි කරවල තිබ්බ ඇඟට වෙච්ච දේ වෙන්න නියමිත දේ. එතකොට මස් නොමැති ඇට මිඳුළු වලින් පණුව එන මට්ටමේ තෙත් වෙච්ච සැර වලින් තෙත් වෙච්ච මලසිරුරක් බවට පත් වෙන බව මානසිකාරය කරනවා. මේ ඔක්කොම වෙන්නේ මොකක් නිසාද? සිත නිරුද්ධ වෙච්ච නිසා. තියුණු අවබෝධයක් කරා යා යන්නේ. ඊට පස්සේ දැන් යා මේ විදිහට බලනකොට ටික දවසක් යනකොට යාට දැනෙනවා මේ ඇටකටු ටික විසිරෙන්න ගන්නවා. මේ කයේ ඇටකටු ටික විසිරෙන්න ගන්නවා. ඒ ඇටකටු ටික විසිරිච්ච මල සිරුරක් එයා මානසිකාරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ පින්වත්නි මේ ඇටකොටු සුදු පාට වෙලා විසිරිලා විතරක් නෙමෙයි සුදු පාට වෙලා සිනිදු වෙලා ඇටකටු අර අප්‍රසන්න ගතිය නැතුව නිකන් ගල් කැටවලට වගේ කිට්ටුයි. අපිට සුදු නෑ අතගාන්න පුළුවන්. ඒ වගේ මලසිරුරක් ගැන ඒ බඳු කයක් ගැන ඊට පස්සේ මානසිකාරය කරනවා. සුදු පාට වෙච්ච ඇටකටු සිනිදුයි අර තත්ත්වේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා ඊට පස්සේ ඒ ඇටකටු බිඳි බිඳි වෙන් වෙනවා. අත්ඇට පායට මේ ඇඟිලිවලින් පුරුක් පව වෙන් වෙනවා. වෙන් වෙලා ඇට සැකිල්ලක් කියන හැඩේවත් නැහැ. අන්න ඒ මට්ටමේ ශරීරයක් මානසිකාරය කරනවා. ඊට පස්සේ අර වෙන් වෙලා තව දුරටත් වෙන් වෙනවා. කොච්චර වෙන් වෙනවද කියනවා නම් පොඩි වෙලා යනවා. ඒ ඇටකටු ඔක්කොම පොඩි වෙලා යනවා. ඒ පොඩි වෙලා ගිහින් කොහෙටද එකතු වෙන්නේ? පඨවි ධාතුවටම එකතු වෙනවා. එතකොට මේ පඨවි ධාතු අර පඨවි ධාතුවටම එකතු වෙන්නේ ඒවම තියෙන නිසා. හරි සමතාවයක් කියලා අපි අර බැලුවේ ඒ සමතාවය නිසාමයි මේවා එකට එකතු වෙන්නේ කියලා හොඳට බලනවා. එතකොට දැන් කුඩු වෙලා ගිහින් කැබලි වෙලා ගිහින් ඒවා පොඩි වෙලා ගිහින් අර පඨවි ධාතුවට මේකතු වෙනවා. දැන් හොයන්නත් බෑ. ඔන්න ඔය විදියට බලනකොට ඔයාලට නිකන් හිස් බවකින් වැටෙනවා. ඔන්න ඔය මානසිකාර හැකියාව ඔයාලා මෙතනදි බැලුවොත් මේ භාවනාවක් විදිහට මේ පියවර තුන ඔස්සේ බැලුවොත් පළවෙනි එක පඨවි ධාතුව බලනවා. පඨවි ධාතුවට සමානයි කියලා බලනවා. අභ්‍යන්තර පඨවි ධාතුව බාහිර පඨවි ධාතුව මත යැපෙනවා කියලා බලනවා. නමුත් හර්ධ සාක්ෂිය කියනවා නෑ පඨවි ධාතුවට සමානයි කියලා කිව්වට මේකේ ඉතින් පොඩි විසමපාතයක් තියෙන නිසා මේකට මම කියලා කියන්න පුළුවන් එළියේ පඨවි ධාතුවට මම කියන්න බැරි වුණාට කියලා ඔයාලගේ හර්ධ සාක්ෂිය කියනවා. කියන්නේ හැම වෙලාවකම ඔයාලා මේ විදියට බැලුවට සත්වයේ පුද්ගලයෙක් විදියට ඔයාලට අහු වෙනවා. සත්වයේ පුද්ගලයෙක් කියලා ඔයාලට අහු වෙනවා ලෝකේ. එතකොට සත්වයේ පුද්ගලයෙක් විදියට ඔයාලට අහු වෙන තැනදී ඒක නවත්තන්න බෑ. එතකොට හරි අහු වෙන එක අපි බලමු මොකක් නිසාද කියලා. මොකක් නිසාද එහෙම අහු වෙන්නේ? සිතක් තියෙන නිසා. සිත නිරුද්ධ වුණොත් එහෙම වෙන දේ බලා ගන්න පුළුවන්. සිතක් තියෙන නිසා. එතකොට සිතක් තියෙන නිසයි මේ සැලීම. එහෙනම් ගතේ සිතේ දෙකේ එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන එක ඇතුළේ මේ සැලීම සිද්ධ වෙන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. සිතක් තියෙන නිසයි සැලීම. ඊට පස්සේ බලනවා ඊළඟ පියවර. සිත නිරුද්ධ වුණොත් හරි. සිත පවතින්නේ නැණි. අවිච්චින්නෝ පවතින්නේ නැණි. සිත නිරුද්ධ වුණ නිරුද්ධ වෙච්ච වෙලාව ඉඳලා නිල් වෙන බව සතුන් කන බව මස්ලේ සහිත නහරවැල් පෑදෙන බව. ඊට පස්සේ මස්ලේ නොමැතිව ඇට මිඳුළු වලින් පණුව එන බව. ඊට පස්සේ ඇට සැකිල්ලක් විතරක් බව ඇටකටු සුදු පාටට විසිරෙන්න පටන් ගන්නා බව. ඒ විසිරෙන ඒවා අතර පුංචි කෑලි වලට පත් වෙන බව. ඒවා නැවත පඨවි ධාතුවත් එක්කම කවලම් වෙන බව. ඔය පින්නතුන්ලා බැලුවොත් ඔයාලගේ ඇඟ දිහායි ඔය පින්නතුන්ලා ඔය විදියට බලන්ට උවමනා කරන්නේ වෙන එකක් දිහා නෙමෙයි. ඔයාලගේම කය දිහායි මේ විදියට බලන්න ඕන. ඔන්න ඔය විදියට බැලුවොත් ඔයාලා මාසයක් විතර යනකොට ඔයාලා අද ඔය සත්‍යෙක් පුද්ගලෙක් ආත්මී කියලා හිතාගෙන ඔය දැන් රූපයට දෙන වටිනාකමක් තියෙනව නේද? ඒ වටිනාකම කඩාගෙන වැටෙනවා. මාසයක් ඕන නම් ওই විදිහට භාවනා කරලා බලන්න උදේට. එපා වෙන්නේ නැහැ ජීවිතේ. යථාභූත ඥානයක් උපදින්. ජවයක් එන්නේ අනේ මේ වගේ එකක් ආය හම්බෙන්න ඕනද කියලා හිතෙනවා. අද ප්‍රාර්ථනා කරනවානේ ආය මේ આવොත් හොඳයි කියලා. එදෙන අපොයි මේ මට්ටමේ කුණු වෙන ගඳ ගහන ඉදිමින දිරන කැඩෙන විසිරෙන ඇටමිඳුළු වලින් පවා ඉතාම දුර්ගන්ධයක් එක පණුවෙන මේ වගේ එකක් ආය පතන්ට ඕනද මේ වගේ එකක් ආය ලැබෙන්න ඕනද කියලා පින්වත්නි මහ පුදුම විදියේ මේ සාසර කල කිරෙනවා පින්වත්නි. එපා වෙන්නේ ජීවිතේ පිළිකුල් කරන්නේ නැහැ. ඇයි? එයා දන්නවා මේ ලැබිච්ච ජීවිතේම එයා අවබෝධයට පාවිච්චි කරන්න ඕන. එයා කවදාවත් ජීවිතේ පා කරගන්නේ නැහැ. එපා වෙන්නේ නැහැ ඇත්තටම. ඇයි? එයා දන්නවා මේ ලැබුණු ජීවිතේමයි මට පාවිච්චි කරන්න වෙන්නේ නිවන් දකින්න. වෙන මට නිවන් දකින්න විධික්‍රමයක් නැහැ. ඒ නිසා මැරෙන්න කලින් එයා නම් කවදාවත් මරණය අභිනන්දනය කරන්නේ නැහැ. එයා තුල අප්‍රමාද වෙනවා මිහිදි පිරුණම් පාන්න. ඒ නිසා ඔයාලා මෙන්න මේ විදියට කියෙව්වොත් මේ විදියට බැලුවොත් මේ විදියට විමසන්න පටන් ගත්තොත් ඒ විමසීම ඇතුලේ පින්වත්නි ඔය පින්නතුන්ලාගේ ජීවිතය තුල දුක නිමා වෙනවා පින්වත්නි. එබඳු දුකේ නිමාවක් පිණිස මේ පින්තුන්ට මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි මේ දේශනාවේ දායකත්වය පාදුක්ක පිටුම්පේ පදිංචි පද්මිනී ප්‍රේමචන්ද්‍ර මහත්මිය, උපේන්ද්‍රා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඇතුළු පින්වත් පිරිසයි දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ පින්නතුන්ට අපි අනුමෝදනා ආශිර්වාද කරනවා. මේ සියලු දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ වැඩම කොට වදාළ පින්වත් මෙහෙණින් වහන්සේලා දෙනමටත් මේ උතුම් කුසලානි සංසයන් උපකාර වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස බලවත් වේවා. මේ මෙහෙණින් වහන්සේලාටද සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්නට මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවගේම මේ පිනතුම් බලාපොරොත්තු වෙනවා විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එස්. ප්‍රේමචන්ද්‍ර මහත්මයාට අනුමෝදනා කරන්නට පාදුක්ක සහ බෙන්තර පදිංචිව සිටි පරලෝසපත් දෙමව්පියන්ට සහෝදර පිරිසට අනුමෝදනා කරන්නට ධර්මශ්‍රවණීන් සඳහා සම්බන්ධ වුණා වූ පිනතුම් නමින් මිය පරලෝගිය සියලු ඥාතීන්ට අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දිට්වා සුලි කුණාටුවෙන් පරලෝක ප්‍රාප්ත සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පද්මිනී ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නමිනුත්, උපේන්ද්‍රා ප්‍රේමචන්ද්‍ර මිනවියගේ නමිනුත්, වර්ග පරම්පරානුගතව සංසාරගතව මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ට සසර දුක්ගෙවා ලැබනුතුම් නිවන් පිණිසම මේ කුසලානි සංස ධර්මයන් හේතු ආසනා වේවා කියලා අපි අනුමෝදනා කරනවා. ඒත් එක්කම මේ පිනතුන්ලා සියලු දෙනාටම සුවසේම ජීවිතාවබෝධය කරා යන්ට මේ උතුම් කුසලානි සංස ධර්මයන් හේතු ආසනා වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් මහෝපකාරි වේවා කියලා දිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ උතුම් කුසලානි සංස ධර්මයන් ධර්මශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී හැම දෙනාටම මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. ප්‍රඥාවම වැඩේවා, විදර්ශනා ඥානම වැඩේවා. මේ පින්නතුන්ලා සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය කරා යන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාතට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං යතේ මහසදා මන්දිරය ප්‍රඥාර උපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පාදුක්ක පිටුම්පේ පදිංචි පත්මිනි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ උපේන්ද්‍රා ප්‍රේමචන්ද්‍ර මෙනවිය විසින්. උතුම් වූ ධර්මදානයේ ජනිත වන පුණ්‍ය කුසල බලයෙන් පරලොවසපත් ඥාති පිරිස වන විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ MS ප්‍රේමචන්ද්‍ර මහතාට පාදුක්ක සහ බෙන්තර පදිංචිව සිට පරලොවසපත් දෙමාපියන්ට සහෝදර පිරිසට ධර්මශ්‍රවණයට පැමිණ සහභාගී වූ අයනමින් පරලෝසපත් පිරිසට දිට්වා සුලිකුණාටුවෙන් පරලෝසපත් ලක්වාසී සැමට මවගාබී සසරස පවත්ව උතු වූ නිර්වාණාව බෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වෙසෙන ඥාතහිත මිතුරු පිරිසවන දයකත්වය දැරූ පින්වතුන්ට මෑණිවරුන් දෙපළට ඔවුන් නමින් සුජීවත්ව සිටින සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණාම බෝධිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. අවීචයේ සිට භවක්‍රය දක්වා විසිරී සිටින සියලුම දෙනාට මේ ධර්ම දාන මේ කුසල් අනුමෝදනා කරනවා. එසේ ලෝම අනුමෝදනාවන් එලෙසින් මිෂ්ට සිද්ධ වේවායි ආශිර්වාද කරනවා. ඔබටත් මෙවැනිම උතුම් සදහම් දේශනාවක් සංවිධානය කොට ප්‍රඥානාලිකාවෙන් විකාශය කර ගැනීම සඳහා අපට කතා කරන්න 01 62 69 31 31 තිරුවන්ගුණ පිළින් ඔබට යහපතක්ම වේවා.